ඊළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
මුලසනේ සභාපතිතුමනි, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සංශෝධන කෙටුම්පත් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ මේ ශේෂ්ත්‍රයේ පිළිබඳ අදහස් කීපයක් ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා මේ රටේ තේ කර්මාන්තය කියලා කියන්නේ මේ රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ගෙන දෙන, ඒ වගේම මේ රටේ භූමියෙන් විශාල ප්‍රමාණයක් වගා කරන, ඒ වගේම මේ රටේ ශ්‍රමිකයන් විශාල පිරිසක් ඉන්න ශේෂ්ත්‍රයක් තමයි තේ කර්මාන්තය. ඒ වගේම අපි ජීවත් වෙන මහනුවර දිස්ත්‍රික්කය, අපි ජීවත් වෙන මධ්‍යම පළාත, ඔබතුමා දන්නවා මේ ශේෂ්ත්‍රයේ වැඩි පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ වගේම මගේ පියත් මමත් කුඩා තේවතු හිමියෙක්. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේ පිළිබඳ බොහොම උනන්දුවක් දක්වන නිසා ඔබතුමාගේ අවධානයට යොමු කරන මේ කාරණා ටික ගරු අමාත්‍යතුමනි, මම විශ්වාස කරනවා මේ ශේෂ්ත්‍රයේ පිළිබඳ මේ රට පාලනය කරපු කිසිම රජයක්, මම ඔබතුමාට කිව්වොත් අපේ රජය ඇතුළු රජයක් මේක හරියට ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ කියන එක තමයි ගරු ඇමතුමනි මම විශ්වාස කරන්නේ. මම මේ ඔබතුමාට ඇඟිල්ල දික් කරනවා නෙවෙයි, මම ඒකයි කිව්වේ අපේ ආණ්ඩුව ඇතුළු කියලා. මොකද මේ තේ ශේෂ්ත්‍රය මම ඔබතුමාට සංඛ්‍යා ලේඛනාත්මක ඉදිරිපත් කරොත් 2017 මහ බැංකු වාර්තාව අනුව ගරු අමාත්‍යතුමනි, මේ රටේ තේ වගා කරලා තියෙනවා 2005 වෙනකොට හෙක්ටයාර 222,000. ගරු ඇමතුමනි 2016 වෙනකොට ඒක 203,000ට බහැලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ තේ කර්මාන්තය ඈත් වෙමින් යනවා. මේක වැඩිවීමක් නෙවෙයි ත්‍ය කරු ඇමතුමා. හැබැයි මේක අඩු වෙලා තියෙනවා. ඊළඟට ගරු ඇමතුමා, ශ්‍රී ලංකාවේ මම ඔබතුමාට එතෙන් දෙනවා මම. ගරු ඇමතුමා, ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ගරු ඇමතුමා 2014 කිලෝග්‍රෑම් 2004 කිලෝග්‍රෑම් මිලියන 319.4ක් 2004 අපි යවලා තියෙනවා. ගරු ඇමතුමා 2017 මිලියන 307යි. ඒතොර ඇමතුමා අපි එතනත් අඩුවක් තියෙනවා ගරු ඇමතුමා. ඊළඟට ගරු ඇමතුමා 2016 මේකේ නෑ ඇමතුමා, මට 2000 මෙතන ඉතරයි තිබ්බේ. ඒකයි මම ඔබතුමාට කිව්වේ 2016 292.6යි ගරු ඇමතුමා. සමාවෙන්න ඇමතුමා, තේ නිෂ්පාදනය දළ දේශයේ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටර ගත්තොත් ගරු ඇමතුමා 2005.1.2 ගරු ඇමතුමා 2007 වෙනකොට 0.7යි. මේක මේ ඔබතුමා අමාත්‍යංශය අරගෙන මේ අවුරුදු 3 වෙච්ච දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ ඇමතුමා මේ ශේෂ්ත්‍රයට වෙලා තියෙන කාර්යය. ගරු ඇමතුමා, මම විශ්වාස කරනවා මේ ශේෂ්ත්‍රයේ ඔබතුමාගේ අමාත්‍යංශයේ යටතට මේ තේ මණ්ඩලය සහ වතු ටික විතරක් දීලා හරියන්නේ නැහැ. සේවකයත් ඔබතුමාගේ යටතට එන්න ඕනේ. මොකද ගරු ඇමතුමා, ශ්‍රමිකයා මේ ශේෂ්ත්‍රයේ ගෙනියන සේවකයා තෘප්තිමත් නැත්තම් ඔබතුමාට කවදාවත් මේ කර්මාන්තය ගෙනියන්න බෑ. අපි ඇඟලුම් කර්මාන්තයේ මෙච්චර හොඳට ගෙනියන්නේ ඇඟලුම් කර්මාන්තයේ සේවකයාගේ ප්‍රශ්න බලලා, ඕනේ ඒ අයගේ අඩුපාඩුකම් බලලා ඒ අය සතුටෙන් ඉන්නේ තමයි ඒ ඇඟලුම් කර්මාන්තය යන්නේ. ඒ වගේම මේ රටේ ඕනෙම ආයතනයක් ගත්තොත් සේවකයා තෘප්තිමත් නම්, සේවකයා සතුටු නම් විතරයි ගරු ඇමතුමා මේ ශේෂ්ත්‍රය යන්න පුළුවන්. හැබැයි අද සේවකයා තමුන්නාසිකෙන් අරගෙන වතු යටිතල පහසුකම් කියලා අමාත්‍යංශයක් හදලා මේක අපි දේශපාලන වශයෙන් අපි රජයෙන් විසින් කරගත්ත වැරදි තීන්දුවක් හැටරයි මම නම් දකින්නේ ගරු ඇමතුමා. අද ඔබතුමා දන්නවා මේ රටේ කුඩා තේවතු හිමියා පමණක්ගෙන් මම කතා කරන්න කලින් වතුවල වැඩ කරන ශ්‍රමිකයෝ ගරු ඇමතුමා දැඩි කලකිරීමකින් ඉන්නේ. ඔබතුමා දන්නවා මේ ශේෂ්ත්‍රයේ තියෙනවා හොඳ වතු තියෙනවා, අපේ තිබුණ රාජ්‍ය වතු වලින් හොඳම වතු ටික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ පෞද්ගලික අංශයට දීලා අපි ඒක දීර්ඝ කරලා තාමත් ගරු ඇමතුමා පෞද්ගලික අංශයේ විසින් නඩත්තු කරගෙන යනවා. ඔබතුමාට මම මතකයි, මම ඔබතුමාට කිව්වා, ඔබතුමා මට අද උදේත් කිව්වා ඒ සඳහා නියාමන වැඩසටහනක් ඔබතුමා කරනවා කියලා. ඉතාම හොඳයි ගරු ඇමතුමා, දැන් මේ හොඳම වතු ටික දීලා දැන් ඒක නරකම වතු බවට පත් වෙමින් යනවා. දැන් ඔබතුමා බලන්න මේ පෞද්ගලික අංශයේ වතු ගෙනෙල්ලා මම ඔබතුමා නුවරළී පාරේ යනකොට දිගට වතු ටික බලන්න, දැන් වතු කැලෑ වෙලා. ඉස්සර ජනවසම රාජ්‍ය බැවිලි සංස්ථාවට තමයි මේ චෝදනාව තිබ්බේ, සුද්ධ කරන්නේ නැහැ, පොර දාන්නේ නැහැ. දැන් VP විතරයි නඩත්තු කරන්නේ පෞද්ගලික වතු සමාගම්. දැන් චයිනා සීඩ්ලින් ඒව මොකවත් ඇමතුමා නඩත්තු කරන්නේ නැහැ. මේගොල්ලෝ දැන් ලාභ ලබන දේ විතරයි කරන්නේ. ඊළඟට කරු ඇමතුමා, තේප ගස් වගා හිටවනවා කියලා වටිනා ගස් කපනවා. විශාල ගස් කපිල්ලක් කරලා ඉවර වෙලා නැවත වගා හිටවන්න කටයුතු කරන්නේ නැහැ. ඊළඟට ඇමතුමා, තේ කර්මන්ත ශාලා වැහෙනවා. මේවා නඩත්තු කරන්න කටයුතු කරන්නේ නැහැ. ගරු ඇමතුමා ඔබතුමා දන්නවා තේ මණ්ඩලයේ තියෙන වගකීම ඔබතුමාට 1975 අංක 14 දරන පනතේ යටතේ ශ්‍රී ලංකා මණ්ඩලයේ පරමාර්ථ වනුයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සංවර්ධනය කිරීමත් ශ්‍රී ලංකා තේ ලෝපුරා ප්‍රවර්ධනය කිරීමත් තේ කර්මාන්තයේ කාර්ය කටයුතු වෙනම් නිෂ්පාදනය අලුත් බිම් තේ වගා කිරීම හා නැවත වගා කිරීම පැරණි තේවතු පුනරුත්ථාපනය කිරීම තේ කම්මල් ආරම්භ කිරීම මේ තමයි තේ මණ්ඩලයේ ගරු ඇමතුමා ඔබතුමා දන්නවා 1975 අංක 14 දරන පනතෙන් ලබලා දීලා තියෙන බලතල. හැබැයි ඔබතුමා මේ වගකීම ඉෂ්ට වෙන්නේ නැහැ කරු ඔබතුමා. ඒකයි මගේ ප්‍රශ්නේ. ඒ නිසා මම ඔබතුමා හොඳ වැඩක් කරන්නේ මම ඉතාම සතුටු වෙනවා. මේ පෞද්ගලික වතු සමාගම් නියාමනය කිරීමේ වැඩසටහන ඔබතුමාගේ යටතේ අරගෙන මේ වතු සමාගම් නියාමනය කිරීමට ඔබතුමා කටයුතු කරන්න කරු ඔබතුමා. ඔබතුමා දන්නා තුට්ටු දෙකට මේ වතු දීලා තියෙන්නේ. මේවට ගන්න බද්ද වැඩි කරන්න මේවා සමාගම් පෙන්වන්නේ ඔබතුමාට පාඩු ලැබනවා කියලා. හැබැයි ඔබතුමා මැනේජ්මන්ට් ෆීස් කියලා කෝටි ගණන් ගන්නවා. ඔබතුමා මේක දන්නවා. දේනිසා මේ සමාගම් බිලියන ගණන් ලාභ ලබනවා. දැන් අපි එදා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ දීපු සමාගම් දැන් 10 දෙනෙක් අතර විතර මේවා ගිහිලා තියෙනවා. මේ අතරමැදිව ලාභ ලබලා තියෙනවා. ඒ නිසා කරු ඇමතුමා පළමුවෙන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පෞද්ගලික සමාගම් නියාමනයේ සඳහා ඔබතුමාගේ කඩිනම් අධීක්ෂණ වැඩපිළක් ආරම්භ කරන්න කියලා. ඊළඟ ඇමතුමා රජයේ වතු. රාජ්‍ය බැවිලි සංස්ථාව, ඒ වගේම ජනතා වත් සංවර්ධන මණ්ඩලය, ඒ වගේම අපේ තවත් තියෙනවා හලාවත බැවිලි සමාගම පුත්තලම වැවිලි සමාගම ගරු ඇමතුමා මේ වගේ පහුගිය කිසි රජයක් පැහැදිලි වැඩපිළිලක් හැදුවේ නැහැ මේවා නඩත්තු කරන්න. ඔබතුමා දන්නා මේ සේවකයන්ගේ EPF ETF ගෙවලා නැහැ. ඇමතුමා මම අවසාන අවුරුද්දේ 2014 යග මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතුමාට කතා කරලා ඒ සේවකයන්ගේ EPF ETF ගෙවන්න අපි මිලියන 600 ගාණක් භාණ්ඩාගාරයෙන් ඔබතුමාලට ගෙනත් දුන්නා. ඇමතුමා අද වෙනකන් ඒ මුදල් ගෙවලා නැහැ සමහර ඒවා. ඔබතුමාට කියන්නුනේ සල්ලි තියෙන වෙන දේවල් වලට පාවිච්චි කරනවා. ඔබතුමාගේ අවධානය යොමු කරන්න අපි කම්කරුවන්ගේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන්න මම අදත් ඒක ස්තුතිවන්ත වෙන්න ඕනේ හිටපු භාණ්ඩාගාර ලේකම් PV ජයසුන්දර මැතිතුමා මමත් ලොහාන් රත්නත් මන්තුමත් කියලා කතා කරලා අපි කියපු ගමන් මම මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඉස්සෙල්ලම රාජ්‍ය වැවිලි සංස්ථාව ගෙවන්න ඊළඟට අපි ජනවසම ගෙවමු කියලා මිලියන 600ක් 500ක් සල්ලිට ගෙව්වා ගෙවන්න කියලා. තාම සේවකයන්ට තමන්ගේ අර්ථසාධක නැහැ කරු මැතිතුමා. සේවකයෝ මිය ගිහිල්ලා මරණ ටික නැහැ කෝවිල් සල්ලි ටික නැහැ කරු මැතිතුමා. ඒ නිසා ඔබතුමාගේ ගෞරව අවධානය යොමු කළ ඇමතුමා මේ මිනිස්සුන්ගේ මේ අර්ථ සාධක අරමුදල් ටික කරන් දෙන්න කටයුතු කරන්න. ඒ වගේම අපි රාජ්‍ය වැවිලි සංස්ථාවට සල්ලි ගත්තා වගේම ඔබතුමා කතා කරලා භාණ්ඩාගාරෙත් එක්ක ඔබතුමා ජනවසමටත් මේ විදියටම සේවකයන්ගේ මුදල් ටික ගෙවන්න ගෞරව ඇමතුමා වැඩපිළික් හදන්න. හැබැයි මන් දන්නේ ඔබතුමාට හොඳ දැක්මක් තියෙනවා අපි දැක්කා. දැන් එක්සත් ජාතික පක්ෂයේ අපි දකින අනාගතේ නැගියන නායකයෙක් හැටියට ඔබතුමා අනිත් කට්ටිය නගින්න උත්සාහ කරලා ඒකට නගින්න බෑ. ඒ නිසා ඔබතුමා අපි දකිනවා මේ නැගියන නායකයෙක් හැටියට. මම ඔබතුමාගේ පියාට බොහොම ගරු කරනවා. මම දේශමාලනේ පටන් ගන්න ගරු ඇමතුමා 93 පළාත් සභාවට ගිහිල්ලා මගේ පළවෙනි කතාව ලියලා දුන්නේ ඔබතුමාගේ තාත්තා. එතකොට අපි විපක්ෂේ. මට මේ පළවෙනි තෙහි ගහ හොයලා කොහෙද හැදුනේ කියන එක කියලා දුන්නේ ඔබතුමාගේ තාත්තා. ඉතින් මම බොහොමත් ගාමිණී සානායක මහත්තයාට ගරු කරනවා. අපි ඒ කාලේ දෝෂාභියෝග ගෙනලා බොහොම මේ රැඩිකල් වැඩ කරපු නායකයෙක්. ඒ නිසා එතුමාගේ පුතෙක් මම හිතනවා තාත්තා වගේ මේ සිතුම් පැතුම් මැතුව වැඩපිළිලක් හැබැයි මතුමා ඔබතුමා මොන දේ කරත් ඔබතුමාගේ මොන සංකල්ප තිබ්බත් මේ රටේ ආර්ථිකය තීරණය කරන්නේ ඔබතුමාලා නෙවෙයි. ඔබතුමා දන්නවා මේ රටේ ආර්ථිකය තීරණය කරලා යන පස්කරලිංගම් මහත්තයලා චරිතරත්නත් මහත්තයලා මේ පළවේ පොළවේ පය ගහපු නැති ගමේ කඩේකින් ප්ලේන් ටියක් බීපු නැති කිතුල් හකුරුයි කහට එකක් බීපු නැති මේ මිනිස්සු තමයි මේ රටේ ආර්ථිකය කළමනා කරන්නේ. තමුනාසේ අපි ගරු කරනවා තමුනාසේ තේ මණ්ඩලයේ අරමුදල රකගත් එක ගැන. හැබැයි ඕකටත් දෙන වැඩිය කොයි වෙලාවක හරි බබ ඔබතුමා හරි ඔබතුමාගේ සටනත් එක්ක අපිත් ඉන්නවා. හැබැයි ওই සටන වැඩි කරන්න කියොත් අනාගතේ එක්සත් ජාතික පක්ෂේ නායකත්වය හම්බෙන්නේ නැහැ ඔබතුමාට. ඔබතුමාට වැවිලි කර්මාන්ත ඇමතිකවත් නැති කර හැබැයි අපි ඉන්නේ ඔබතුමාත් එක්ක. පැහැදිලිව ඔබතුමාගේ මේ සටන අපි හොඳයි. මොකද ඔබතුමා දන්නවා සමෘද්ධිය අපේ ආණ්ඩුවේ කට්ටිය ගියපු ගමන් සමෘද්ධිය ගත්ත මලික් සමර වික්‍රම මහත්තයා මලික් සමර වික්‍රම මහත්තයා දන්නවද සමෘද්ධිය කියන්නේ? මාමනි සමර වික්‍රම මහත්තයා සමෘද්ධිය අමාත්‍යාංශයේ ඇසේ වැඩ බාර ගන්න කිව්ලා ඇමතුමා එහා පැත්තේ ඉන්නවලු රන්ජන් රාමනායක ඇමතුමා. ඔයාද නියෝජ්‍ය අමාත්‍ය කියලා අහුවලු. මම නෙවෙයි කියන්නේ රන්ජන් රාමනායක. මේ රටේ යා ඉට් මේ බී ඒ ටෙම්පරරි අරේන්ජ්මන්ට් හොනරබල් මිනිස්ටර් බට් හී ඩස් නෝ හිස් ඩෙපියුටි මිනිස්ටර්. මොනවාද ඔබතුමා මේ කතා කරන්නේ කරු ඇමතුමා ඔබතුමා අමාත්‍යාංශයේ ඉඳගෙන. ඔයාද මගේ නියෝජ්‍ය අමාත්‍ය කියලා අහුවම මොකක්ද ඇමතුමා? මම නෙමෙයි රන්ජන් රාමනායක ඇමතුමා. රන්ජන් රාමනායක මහත්තයා එතුමාගේ Facebook පිටුවේ දාලා තිනවා. එතුමා රැස්වීමක කියනවා. හරි. කතාව දැන් බලන්න ගන්නකො රන්ජන් රාමනායක කියලා ගහපුවම ගෙනවා ටක් ගාලා. ඒ නිසා මගේ නඩුවක් ගෙනත් තිනවා බලන්න. ඉතින් ඒ නිසා කරු ඇමතුමා මම කියන්නේ සමෘද්ධිය අරගෙන මොකද්ද කරන්න බැලුවේ සමෘද්ධි අර මුදල් ටිකට ගහන්න හැදුවා යන්තම් ඒක මැදිහත් වෙලා මහා බැංකුව දැන් නියාමනයක් කියලා ගහලා ඒක නවත්තලා තියෙනවා ඒ නිසා මේ රටේ සල්ලි කොහෙද දිනේකට ගහනවා බණ්ඩාගාරේ මොකද මේ වගේ තීන්දුව ගන්නේ සිංගප්පූරුවේ ඉඳලානේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා තමයි තීන්දුව ගන්නේ ඉතින් ඒ නිසා කරු ඇමතුමා මම ඔබතුමාට කියනවා මේ මේ රාජ්‍යයේ වතු මේ රජයේ වතු ටිකත් නඩත්තු කිරීම සඳහා කරු ඇමතුමා යම් වැඩපිළිවෙලක් හදන්න කියලා කරු ඇමතුමා අපේ කාලේ යෝජනාවක් තිබ්බා කරු නවීන් සානායක ඇමතුමා මේ වතු වල පරණ ගස් తీරෝ මේවා නිකන් කඩන් වැටෙනවා ඇමතුමා මේ ගස් ටික විකුණලා ඒන මුදල් වලින් සේවකයන්ගේ ආණ්ඩුවට සල්ලි නැත්තම් සේවකයන්ගේ අර්ථසාධකර මුදල් ගෙවන්න වැඩපිළිවෙලක් හදන්න කියලා අපි දව සංස්ථාවට කතා කරලා දව සංස්ථාවට විකුණලා අපි එහෙම වැඩපිළිවෙලක් කතා කරා ඇමතුමා නැත්තම් මේ ගස් කඩාගෙන වැටෙනවා නැත්තම් මුදලාල්ලා මේවත් තුට්ටු දෙකට ගන්නවා එල්සා කරු ඇමතුමා මොකක් හරි කරලා මේ පෞද්ගලික සමා වතු සමාගම් නියාමනය කරන අතරතුර රාජ්‍ය වතු සමාගම් නියාමනය කිරීම සහ මේවා ලාභ ලබන තත්ත්වයටපත් කිරීමට ඔබතුමා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරමු ඊළඟට කරු ඇමතුමා කුඩා තේවතු තමුණාංශය දන්නවා මේ රටේ 395,414ක් ඉන්නවා කුඩා තේවතු හිමි මම ඔබතුමා අපහස්සාවයටපත් කරන්නේ නැහැ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය කියලා නම් මගේ පැහැදීමක් නැහැ ඔබතුමාගේ දැඩි අවධානයක් යොමු කරන්න කියන එක විතරයි කියන්නේ මම ඒ ගැන දිගට කතා කරන්නේ නැහැ මොකද මම ඔබතුමා නැගියන එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හින්දා ඔබතුමාට එහෙම වෙන්න ඕනේ කියලා මම කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ගැන මම වෙනම ලිපි ගොනුවක් තියෙනවා මම ඒක ඔබතුමාට පෞද්ගලිකව දෙන්නම් ඔබතුමා මේ කිලිබඳ මීට වැඩිය කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ගැන කරු ඇමතුමා අවධානය යොමු කරන්න ඒ වගේම ගරු ඇමතුමා මම ඔබතුමාගේ නැවතත් ඉල්ලීමක් කරනවා මේ වතු ශේෂ්ත්‍රයේ ඉන්න සේවකයන්ගේ ප්‍රශ්න පිළිබඳ කරු ඇමතුමා අපිට මැදිහත් වෙන්න පුළුවන් ආකාරයක් පිළිබඳ ඔබතුමා දන්නවා මේ සියලු ආණ්ඩු වතු ශේෂ්ත්‍රවලට එනකොට මැතිවරණයක් ආපම වතු සේවකයන්ට නිවාස ලබලා දෙනවා පර්චස් සතක් දෙනවා කියලා වේදිකාවල ගිහිල්ලා ඔප්පු දීලා එහෙම තමයි ඡන්ද ගන්න හැබැයි ඇමතුමා මම පාර්ලිමේන්තුවට දැන් ප්‍රශ්නයක් අහන්න දාලා දෙනවා දිගම්බරම් ඇමතුමාගෙන් මේ වෙනකොට වතුකරේ කම්කරුවන්ට නිවාස කීයක් හදලා තියෙනවද නුවරළිය කීයක් හදලා තියෙනවද ඒ වගේම මෙහි කීයක් හදලා තියෙනවද කියලා දැන් මේ උත්තරේ දෙන්නේ නැහැ දිගට මොකද දෙන්න බෑ උත්තරේ හැමදාම කල් ගන්නවා ඇමතුමත් අසරණයි දෙන්න බෑ ඒ කියන්නේ හදපු ගයක් නෑ ඇමතුමා දැන් ඔබතුමා දන්නවා නාවලපිටිය ප්‍රදේශයේ ආනන්ද අලුත්ගමගේ මන්තුමා දන්නවා මොනතරම් වතු ජනතාවක් ඉන්නවද කියලා තාම ගෙවල් 14යි හදලා දීලා තියෙනවා ගෙවල් 14යි බාර්කේබල් ප්‍රදේශයේ හදලා දීලා තියෙනවා ගෙවල් නිවාස කීපයක් ගෙවල් 12ක් තව ගෙවල් 7ක් දාලා තිනවා ඒ කියන්නේ 20000ක් වගේ ඉන්න තැනකට ගෙවල් 14ක් හදලා දීලා ඇමතුමා කොහොමද මේ නිවාස ප්‍රශ්නේ විසඳන්නේ අඩු ගානේ ඔබතුමා මැදිහත් වෙලා මේ අයට පර්චස් සතේ ඉඩම ලබා දෙන්න ඔබතුමා කටයුතු කරන්න ඔබතුමා මේ සේවකයන්ට පර්චස් සතක ඉඩම දෙන්න ඒ අයට කියන්න බැංකුවකේ නායක කරගෙන ගේ හදලා දෙන්න කියලා දැන් මේ යාපනයේ මන්ත්‍රීතුමාලා ඉන්නවා හත පහකට වැඩක් නැහැ මේ උතුරෙන් යාපේ පැත්තෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය තමුන්නාසෙලට ඡන්ද දෙනවා වතුකරේ අංග යාල්පාණම්ල කණ්ඩිමාලක ආල්කලෙලා ඉරකරතානේ ඉරකරතානේ ඒ නිසා මේ යාපනයට ගිහිල්ලා වතු කරේ ඇහෙන්නේ නැහැ එව්ව ඇහෙන්නේ නැහැ බෙදලා දෙනවා කොහොමද හොඳට ඇහෙනවා කඩලා දෙනවා කොහොමද කෑල්ල ඒ නිසා ගරු ඇමතුමා මේ උතුරු ප්‍රදේශයේ වතු කරේ විශාල ජනතාවක් ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නවා ඒ වගේම අපේ ඉන්නවා අපේ භූමිතෙල් මන්ත්‍රීතුමා අපේ බණ්ඩාරවෙල අපේ මිත්‍රයා මට වැඩිය හොඳට එතුමා මේ වතු කරේ ප්‍රශ්න ගැන දන්න බොහොම වතු කරේ ආදරණීය නායකයෙක් ඔබතුමා මගෙත් එක්ක එකඟයි මම විශ්වාස කරනවා මේ වතුකරේ කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්නය පිළිබඳ කරු මන්ත්‍රීතුමා ඉතින් ඒ නිසා මේ වතුකරේ කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා කරු ඇමතුමා ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ගරු නවීන් සානායක ඇමතුමා ඔබතුමා මේ රටේ ජාතික නායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන නිසා අපි ඒකට සුබපතන නිසා අපි ඔබතුමාට කියනවා මේ වතුකම් කරුවන්ට පර්චස් සත ලබා දීමේ වැඩපිළිවෙල ඔබතුමා ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමා තේ මණ්ඩලයේ අරමුදල රැක්කා වගේම ඔබතුමා වතුකම් කරුවන්ගේ නිවාස ප්‍රශ්නයට අත ගැව්වනම් තමුණාසෙට පුළුවන් නම් මේක අත ගහන්න තමුණාසෙ ලබන ලොකු ජයග්‍රහණයක් මොකද ඔබතුමාගේ තාත්තා වතු ශ්‍රේෂ්ඨය බොහොම ගෞරවය කරපු කෙනෙක් ඔබතුමා නුවරළිය දිස්ත්‍රික්කයේ නායකයෙක් ඒ නිසා මේ වතුකම් කරුවන්ගේ නිවාස ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඇමතුමා ඒ වගේම කරු ඇමතුමා මේ වතුකරේ අධ්‍යාපනයේ බරපතල කඩාවැටීමක් තියෙනවා ඔබතුමා බලන්න මේ තේ මණ්ඩලයේ හරහා පුළුවන් නම් යම් මුදලක් ලබා දීලා මේ වතුකරේ දරුවන්ගේ මන්ද පෝෂණය ඇමතුමා වතුකරේ දරුවන්ගේ මන්ද පෝෂණය ඒ වගේම වතුකරේ රෝහල් අපේ ආණ්ඩුව කාලේ අපි වතුකරේ රෝහල් පවරගෙන ඒ වගේ දවන්ත වැඩපිළිවෙලක් හැදුවා දැන් කරු ඇමතුමා මම නාවලපිටි ආසනේ වෙස්ටෝල් කියලා රෝහලක් පවරගත්ත රජයට දැන් ඔබතුමාලගේ ආණ්ඩුව ආවට පස්සේ රෝහල වහලා ඒ රෝහලට වෛද්‍යවරු නැහැ එහෙම නෙමෙයි ඇමතුමා වතුකරේ රෝහල් රජයට පවරගෙන ඒවට සංවර්ධනය කරලා ගෙනියන වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කරා ඒක නැවතිලා තියෙනවා අපේ කාලයක අපි ආරම්භ කරා ඒ වගේම වතු කරේ අධ්‍යාපනයේ සඳහා අපේ කාලේ විශාල මුදලක් අපි වැය කරා ඒව අඩු වෙලා තියෙනවා ඒ වගේම වතු කරේ විශාල ගුරුවරුන් ලබා දීමේ වැඩපිළිවෙලක් තිබ්බා ඒව අඩු වෙලා තියෙනවා ඒ නිසා ගරු ඇමතුමා මේ ශේෂ්ත්‍රයේ ඔබතුමාට හවු නොවුනත් මේක වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයට හවු නොවුනත් ඔබතුමා වැවිලි ශේෂ්ත්‍රයෙන් ආපු නායකයෙක් කැටියට මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වතු කරේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයේ ප්‍රශ්න වලටත් ඔබතුමා කැබිනට් මණ්ඩලය තුල සටනක් ගෙනියලා මේ සඳහා වැඩපිළික් කරන්න කියලා ඇමතුමා ඔබතුමා දන්නවාද ගමේ පාසලේ දරුවගේ අධ්‍යාපන තත්ත්වයයි වතු කරේ ඉන්න දරුවගේ අධ්‍යාපන තත්ත්වයයි බැලුවම මහසයි පොළොවේ වගේ අද වතු කරේ දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ අද වතු කරේ දරුවෝ ඉස්කෝලේ යන්න උනන්දු කරවන වැඩපිළිවෙලක් නැහැ ඒ නිසා ගරු ඇමතුමා මේ වතු කරේ අධ්‍යාපනයේ නගා සිටුවන් ඒ වගේම වතු කරේ සෞඛ්‍ය නගා සිටුවන් ඒ වගේම වතු කරේ යටිදල පහසුකම් ටික නගා සිටුවන් ඒ වගේම වතු කරේ නිවාස ප්‍රශ්න විසඳන් තමුන්නාංශගේ අමාත්‍යාංශය තමුන්නාංශයම් කාර්ය සාධක බලකායක් හෝ හදලා මේ සඳහා වැඩපිළිවෙලක් තමුන්නාංශේ කටයුතු කරන්නේ කියන ඉල්ලීම කරනවා මම හිතන්නේ අපේ ගායන්ත කරුණාතිලක ඇමතුමත් එනවා මම හිතන්නේ එතුමත් මම හිතන්නේ ඔය ඔබතුමාලගේම කල්ලි එක්කනේ ඉතින් ඒ නිසා වෙනසක් බලාපොරොත්තු වෙන්න කෙනෙක් ඒ නිසා එතුමත් ඔකට සම්බන්ධ කරගත්තොත් කැබිනට් මණ්ඩලය ඇතුලේ එතුමත් සහයෝගයක් ලබා දෙයි මේ ආ ඔබතුමාගේ ඇමතුමා පහත රටතේ කර්මාන්තයේ තියෙනවා ගාන්ත කරුණාතිල කැමතුමාටත් මේක බලපානවා ඔබතුමාගේ දිස්ත්‍රික් මේක තියෙනවා
ගරු මන්තුමා ඔබතුමා විනාඩි 3ක් තියෙනවා
හරි ඉවරයි ඒ නිසා මම දීර්ඝව මෙයින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි මම ගරු නවීන් සානායක කැමතුමාට මම නැවතත් සුබපතනවා මම ඔබතුමාගේ නැවතත් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මම ඔබතුමා මමත් හිටියට කුඩා තේවතු හිමියෙක් මම ඔබතුමාට කිව්වා ඒ නිසා මේ තේ ශ්‍රේෂ්ඨී මම ඔබතුමාට කඩා වැටීම සංඛ්‍යාලේඛනත්මකව පෙන්වා කරුවා මාත්‍යතුමනි ඒ නිසා බොහෝ වෙලාවට අපට නිලධාරි ගෙනෙල්ලා පෙන්වනවා වැරදි සංඛ්‍යාලේඛන ඔබතුමා මේක බලන්න මේ කඩා වැටීම අවුරුදු ගානක වෙච්ච හේතුවක් කරුවා ඇමතුමා ඒ නිසා මේ ශ්‍රේෂ්ඨී කඩා වැටුනොත් මේක අපිට බලපාන්නේ අපි ජීවත් වෙන ප්‍රදේශයට බලපාන්නේ මේක අපේ රටේ ආර්ථිකයට බලපාන්නේ මේක විශාල ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඉන්නවා විශාල භූමි ප්‍රමාණයක් ඉන්නවා ඔබතුමා දන්නවා අපේ ප්‍රදේශවල කුඩා තේවත හිමියෝ තමන්ගේ ආර්ථිකය තනිකර හදාගන්නේ මේ තේ ශ්‍රේෂ්ඨී නිසා ඒ නිසා කරු ඇමතුමා අපේ ආණ්ඩුව කාලේ කුඩා තේවත හිමියන්ට දුන්න පොහොර සානාධාරේ ඒ සියල්ල නැති වෙලා ඒ නිසා කරු ඇමතුමා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියල්ල කෙරෙහි තමුන්නාසගේ අවධානය යොමු කරලා ඔබතුමාට මේ තේ ශ්‍රේෂ්ඨී නගා සිටවන්න කටයුතු කරන්න හැකියාව ලැබුණොත් ඔබතුමාට මේ මේ මේකම ඇති ඔබතුමාගේ දේශමාන ජීවිතේ ඔබතුමා ලබන ලොකුම ජයග්‍රහණය තමයි කරු ඇමතුමා මේක තමුන්නාස එක්සත් ජාතික පක්ෂේ මං කියාගෙන හිටිය අනාගත නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක් මොකද අරයා වැඩක් නැහැ හිටියට බෑ කට්ටිය දුන්නා තල්ලුව වැඩේ යන්නේ නැහැ ඉතින් ඒ නිසා වැඩ බැරිට ආසන ලැක් යනවට වැඩිය හොඳයි කවුරු හරි කෙනෙක් වැඩ පුළුවන් ආසන කෙනෙක් එක්ක හරි අනේක ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ෂොට් එක දුන්නේ ජාතික සංවිධායකකවත් දීලා අරයටත් ෂොට් එක දීලා වැඩේ දුන්නා ඉතින් ඒ නිසා අපි කැමති අපේ පළාත කෙනෙක් හින්දා අපේ පළාත කෙනෙක් හින්දා අපි කැමති කන්ද උඩ රටින් මේ අවුරුදු දෙකට අලුත් නායකයෙක් බිහි වෙනවා නම් අවුරුදු එකම ආරකට ඉතින් ඒ නිසා తాවකාලික හරි එහෙම බිහි වුණොත් අපිට හොඳයි අඩු ගන්න රටට හරි මොකක් හරි වෙයි ඒ නිසා මම ඒ ගැන ඊටදී මගේ කාලය ගන්න අවසාන වශයෙන් ගරු නවීන් සානායක ඇමතුමනි ඔබතුමාට අපි සුබ පතනවා ඔබතුමා යමක් කරන්න උත්සාහ කරනවා නැමෙ අවුරුදු එකම ආරකට නෙදුන්නේ කෙටි කාලෙින් රාජපක්ෂලා තරහා වෙන්නේ 2019 න් පස්සේ දෙන්න ගියොත් ඒ නිසා 2019 න් පස්සේ අපි ගන්නවා ඒක හරි ඒ විතරක් නෙමෙයි මෙතුමාව අගමැති කරලා අගමැතිත් එක්කම අපි ගන්නවා මෙහා පැත්තට 2019 ඒකයි අපේ සැලැස්ම ඒ නිසා මම අවසාන වශයෙන් නැවතත් කරුවා මාත්‍යතුමනි ඔබතුමාගේ දැඩි අවධානය මේ ශ්‍රේෂ්ඨයන් කෙරෙහි යොමු කරන්නේ කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මන්තුමා ළඟට ගරු අජිත් මානප්පේර මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා
දු විලාද
විනාඩි 10
ගරු මූලාසනුද්ද මන්ත්‍රීතුමනි අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සංසදිත කෙටුම්පත පිළිබඳ
කතාබහට ප්‍රියංකර ජයරත්න ගරු මන්තුමා මුලසුන ගන්න.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි වර්ෂ 1824 දී ශ්‍රී ලංකාවේ පළවෙනි තේපළය චීනයේ මෙරට ගෙනලා ඉංග්‍රීසි ජාතීන් විසින් පේරාදෙණිය උද්භිද විද්‍යාලයේ රෝපණය කළා. ඒක වාණිජ වගාවක් වෙලා තිබෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ වාණිජ කර්මාන්තයක් වශයෙන් තේ කර්මාන්තය ආරම්භුනේ 1867 බ්‍රිතාන්‍ය වගාකරුවෙකු ජේම්ස් ටේලර් විසින්. ඒකයි අපේ තේ කර්මාන්තයට දැන් වසර 150ක් වගේ අතීතයක් අපිට හිමි වෙලා තියෙනවා. ඒ වගේම ගරු මූලාශ්‍රය නිරුඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ දළදේශ නිෂ්පාදනයේ 100%ක් පමණ අගයක් අත්පත් කරගන්න මේ අපේ අගයක් අත්පත් කරගන්න මේ තේ නිෂ්පාදනය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. රටේ ජනගහණයෙන් 10 ලක්ෂයකට ආසන්න පිරිසක් ඍජුව හා වක්‍රව මේ තේ දල්ලහා තමන්ගේ ආර්ථිකය නිර්මාණය කරගන්නවා. ඒ වගේම ඍජුව ගත්තොත් එහෙම 1,02,000කට වඩා වැඩි පිරිසක් තේ කර්මාන්තයෙන් තමාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා මේ රටේ. භූමි ප්‍රමාණයෙන් ගත්තොත් හෙක්ටයාර් 2,02,000කට වැඩි ප්‍රමාණයක් තේ වගා කරලා තියෙනවා අපේ මේ චූටි දිවයිනේ. කොහොම වුණත් ඒ අවුරුදු 150ක ඉතිහාසයක්, සාඩම්බර ඉතිහාසයක්, ඒ වගේම අභිමානවත් ඉතිහාසයක් තියෙන අපිට සිලෝන් ටී කියන නාමය අදත් අපේ රටේ නොමැකිලා පවතින නමක් වෙලා තියෙනවා. නමුත් ගරු මූලාශ්‍රයේ රුඩ මන්ත්‍රීතුමනි, දැන් අපේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගේ මේක කඩා වැටීගෙන ආපු කාලයක් තිබ්බා. අවුරුදු ගණනාවක් තිස්සේ මේක ටික ටික කඩා වැටලා බොහොම පල්ලෙහාට අපේ මේ තේ නිෂ්පාදනය කඩා වැටලා තිබ්බා. නමුත් අපි දැක්කා පහුගිය කාලෙ වෙනකොට මේ කඩා වැටීමේ තත්ත්වය මැඩ පැවැත්වලා නැවත යථා තත්ත්වයට ගෙනල්ලා අද හොඳ මට්ටමට මේ තේ කර්මාන්තය ගෙනත් තිබීම ගැන විශේෂයෙන්ම වැබිලි කර්මාන්ත ඇමැතුමා අපේ නවීන් දිසානායක ඇමැතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ජාතියක් වශයෙන්. මොකද එතුමාද එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් වැඩ බාරගත්තා. ඒ කාර්යභාරයත් ඉටු කරන්නේ. ඒ වගේම දැන් එතුමාගේ අමතර දුර කාලය තුල බැලුවොත් එහෙම තේ කර්මාන්ත තේ කඩා වැටිච්ච තේ කර්මාන්තය නගා සිටීමට උන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම තේ නිෂ්පාදනය දිහා බැලුවොත් අපේ රටේ 2016 තේ නිෂ්පාදනය වුණේ කිලෝග්‍රෑම් මිලියන 292.6යි. නමුත් 2017 වෙනකොට මේක වර්ධනයක් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. කිලෝග්‍රෑම් මිලියන 307.7ක් තේ නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ 5.2කින් අවුරුද්ද තුල වැඩි දියුණු කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේක විශේෂයෙන් අවධානය යොමු කරනවා මේ නිෂ්පාදනයට වැඩිපණක් දායක වෙන්නේ කුඩා තේවතු හිමියන් 73%ක දායකත්වයක් අපිට ලබා දෙනවා. ඒ වගේම ගරු මූලාශ්‍රය නිරුඩ මන්ත්‍රීතුමනි, තේ කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න අපේ රටේ වර්තමානයේ රුපියල් 458ක් වගේ වීදම් යනවා තේ කිලෝග්‍රෑම්යක් හදන්න. නමුත් 2015දී අපිට ලැබිච්ච මුදල තමයි, ඒ කියන්නේ කොළඹ තේවෙන් දේශයෙන් අපිට ලැබුණේ රුපියල් 401.746ක් තමයි අපිට ලැබුණේ. ඒකෙන් නිෂ්පාදනය වීදමට අඩුවෙන්. නමුත් 2016 වෙනකොට මේක 473.15කට අපිට ගේන්න පුළුවන් වුණා. ඒ වගේම ආඩම්බරයෙන් කියනවා 2017 වර්ෂයේ වෙනකොට මේ කඩා වැටි තේ මිල අපිට නැවතත් යථා තත්ත්වයට පත් කරමින් තේ කිලෝ එකට රුපියල් 620.744ක් ගන්න පුළුවන්කමට ලැබුණා. එහෙමනම් මම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ වගේම මේ සඳහා කැපවී කටයුතු කරන අපේ නවීන් දිසානායක ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ තත්ත්වයට තේ කර්මාන්තේ කඩා වැටිච්ච තේ කර්මාන්තේ අද නගා සිටීමට හැකියිම ගැන. ඒ වගේම අපනයනයේදී හැබැලුවොත් එහෙම 2016 වර්ෂයේ අපේ තේ අපනයනෙන් ලබාගත් මුදල US ඩොලර් මිලියන 1,269ක්. නමුත් 2017 වෙනකොට අපිට ඒක වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා US ඩොලර් මිලියන 1,530ක් දක්වා වර්ධනය කරගන්න මේ ගිය වර්ෂයේ අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම අපේ තේ මිලදී ගන්න රටවල් අතරින් රුසියාව, ඉරාකය, ඉරානය වගේ රටවල් ප්‍රධාන තැනක් ගන්නවා. පහුගිය අවුරුද්දේ ගරු මූලාශ්‍රය නිරුඩ මන්ත්‍රීතුමනි, රුසියාවට ටොන් 33,380ක්, ඉරානයට ටොන් 27,419ක්, ඉරාකයට ටොන් 35,033ක් වශයෙන් අපිට තේ ටොන් 288,984ක් අපනයනය කිරීමට විශේෂයෙන්ම හැකියාව ලැබිලා තියෙනවා. මම මේ ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ අද අපේ රට ගොඩනගන්න තියෙන අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ පහුගිය කාලේ මේ රට ගොඩනගන්න කියලා වැඩි පොලියට ණයගත් එක. පහුගිය කාලේ මේ ගත්තු වැඩි පොලියට ගත්තු ණයත් ගෙවන්න වෙන ක්‍රමයක් තිබුණේ. ආයි ණය අරගෙන තමයි මේ පොලි වාරික ගෙවන්නත් රජයේ පටන් අරගෙන තිබ්බේ. නමුත් අපිට ඕන වෙලා තියෙනවා මේ ණය උගලට හිර වෙලා තියෙන රට තව තවත් ණය අරගෙන ණය උගල ණය ගෙවන්න නැතුව අපිට ඕන වෙලා තියෙනවා මේ රටේ විදේශ විනිමය වැඩි කරගෙන විදේශ මුදල් වැඩි කරගෙන විනිමය වැඩි කරගෙන අපේ ණය ගැවීම නැ මේ ණයගුලෙන් බේරෙන්න අවශ්‍යතාවය අපිට තියෙනවා. ඒ හින්දා තමයි විශේෂයෙන්ම අපි විදේශ රැකියා එදා ගෘහසේවිකාව රට ගිහිලා සල්ලි ගොඩක් ගේනවා වෙනුවට ඒ වගේ දහ ගුණයක් සිය ගුණයක් ගේන්න පුළුවන් විදියට අද යුරෝපීය රටවල් නැත්නම් දියුණු රටවල් එක්ක අපි විශේෂ සම්බන්ධතා පවත්වාගෙන ඒ රටවල් වලට අපේ පුහුණු ශ්‍රමිකයන් ලැබීම සඳහා අපි කටයුතු කරලා විදේශීය රැකියාව වලින් එන ආදායම අපි වැඩි කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම රට බොහොම හොඳ යහපත් රටක් හරිගස්සලා හොඳ රටක පිළිගන්නා රටක් බවට පත් කරලා ලෝකේ පිළිගන්නා රටක් බවට පත් කරලා ලෝකේ නායකින්ගෙන් ආශිර්වාද ලබන රටක් බවට පත් කරලා මේ රටට විදේශ ආයෝජකයන් ගලායීමේ ප්‍රවණතාවයක් ඇති කර ගැනීමට අද අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ අපනයන ශාස්ත්‍රය දැන් GSP+ වගේ සහන ඇති කරලා යුරෝපයෙන් අපිට තහනම් වෙලා තිබිච්ච මත්ස්‍ය නිෂ්පාදන අපනයන වගේව තහනම් ඉවත් කරගෙන අපනයන ශාස්ත්‍රයත් වැඩි කරගෙන මේ විදේශ විනිමය වැඩි කරගන්න අපි ක්‍රියාමාර්ග කරන් තියෙනවා. ඉතින් තේ වගාව දිහා බැලුවොත් විශේෂයෙන්ම අපිට හරි විශේෂයි. මොකද අපිට විදේශ විනිමය කොටසෙන් 15%ක්ම අපිට ලබලා දෙන්නේ මේ තේ දැල්ල. එහෙනම් අපිට අපේ ප්‍රශ්නේ ගොඩනැගීම සඳහා මේ තේ අපනයනය නැත්නම් තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වෙනවා. ඒ හින්දා ඒක රැක ගැනීම මේ තේ නිෂ්පාදනය තේ වෙළඳපොළ තේ අපනයනය රැක ගැනීම වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකා පාලනය කරන අපේ විශේෂයෙන්ම ජාතික යුතුයමක් විදිහට මම සලකනවා. විශේෂයෙන්ම මේ කර්මාන්තයට කැපවි නැවතත් මම ස්තුතිවන්ත වෙනවා වර්තමාන රජයට. මේ කඩාවැදි තේ මිල කඩාවැදි තේ වෙළඳපොළ නැවතත් යථා තත්ත්වයට ගෙනල්ලා ගෙනීමට උත්සාහ කිරීම හා කටයුතු කිරීම ගැන. ඒ වගේම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, අද දින ශ්‍රී ලංකා තේ මණ්ඩල සංශෝධන කෙටුම්පත මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතියට ගෙනාවෙත් මේ තේ අපනයනය තේ නිෂ්පාදනය සාර්ථක කර ගැනීමට තවත් ගත්තු එක පියවරක් වශයෙන්. විශේෂයෙන්ම තේ මණ්ඩලය පිහිටෙව්වේ 1976 ජනවාරි පළවෙනිදා 1975 අංක 14 වෙනි පන්ති යටතේ. නමුත් මේක එදා තිබ්බා තේ ප්‍රචාරක මණ්ඩලය විදිහට පුද්ගලික වතු අයගේ සඳුන්වත් මණ්ඩලයක් තිබ්බා. ඒක පෞද්ගලික අංශේ. මේක විටින් විට කීප වතාවක්ම සංශෝධනය වෙලා තියෙනවා. නමුත් මේකේ පරමාර්ථ විදිහට ගත්තේ මේක සභාපතිවරයෙකුට පුළුවන් මේක අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් මේක පරිපාලනය කරන්න කියලා අර කිව්වා වගේ කලින් කිසිම ආණ්ඩුවක මේ පරිපාලනයට දැඩි ලෙස ඇඟිලි ගහලා තිබ්බේ නැහැ. මේ පරිපාලනය දියුණු කරලා ශක්තිමත් කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. මොකද ඒ හින්දා තමයි මේ තේ කර්මාන්තේ මේ රටේ ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙන්න පටන් ගත්තේ. ඉතින් මේකේ විශේෂම පරමාර්ථ විදිහට තේ කර්මාන්තේ සංවර්ධනය කිරීම, සිලෝන් ටී කියන නාමයේ ලෝකෙට ප්‍රවර්ධනය කිරීම, තේ කර්මාන්තේ තේ නිෂ්පාදනය වැඩි කිරීම, තේ බිම්වල තේ වගා කිරීම, අලුත් බිම්වල නැවත වගා කිරීම, පැරණි තේ වතු පුනරුත්ථාපනය කිරීම, මේ වගේ කම්මල් ඇරමීම් වැඩේ තියෙනවා අපිට අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම කියනවා අපේ රටේ තේවල අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙලා තියෙනවා. අක්කරයකින් නැත්නම් හෙක්ටයාරයකින් ලැබෙන තේ ප්‍රමාණය වෙන අලුතෙන් තේ වගා කරන රටවලට වඩා අපේ රටේ අඩු වෙලා තියෙනවා. ඒ හින්දා අපිට පොඩි අපේ නිෂ්පාදනය ගැන ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වගේම තේ වෙන්දේසි පැවැත්වීම, තත්ත්වේ අධීක්ෂණය කිරීම, අලවි කටයුතු කිරීම, අපනයනයේ බ්‍රෝකර්වරු පිළිබඳ අධීක්ෂණය කටයුතු කිරීම, තේ ගබඩා කිරීම අධීක්ෂණය කිරීම වගේ විවිධ කටයුතු මේ තේ මණ්ඩලයට යටතේ එනවා වැටලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්ත අවශ්‍යතාව මේ දැන් මේ අද සංකීර්ණ සමාජයක කර්මාන්තේ තියෙන අවශ්‍යතාව දිහා බැලුවහම අපිට ගෝලීය අවශ්‍යතා පිරිමහන්න වෙලාවක් නැති වෙනවා. මොකද අධ්‍යක්ෂක මණ්ඩලය 14 දෙනෙක්ින් සමන්ව තියෙනවා. සභාපතිවරයා විතරයි හැමදාම මේකේ පූර්ණ කාලීව ඉන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ මාසිකට සැරයක් රැස් වෙන්නේ. එහෙමනම් මේ මාසිකට රැස් වෙන අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන්ද මේ ගැන අද තියෙන සංකීර්ණ කටයුතු කරන්න? ඒ හින්දා තමයි අලුත් පනතක් ගෙනල්ලා පූර්ණ කාලීනව ඉන්න අධ්‍යක්ෂකවරයෙක් මේ තේ මණ්ඩලයට පත් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒක අර අමාත්‍යතුමා පැහැදිලි කළා. ඉතාමත් මේ ශාස්ත්‍රීය පුළුල් පුළුල් අධ්‍යක්ීමක් තියෙන දැනුමක් තියෙන පුද්ගලයෙක් පූර්ණ කාලීනව අවුරුදු 3කට කටයුතු කරන්න. නැත්නම්
ගරු මන්ත්‍රීතුමා අපිට විනාඩියක් තියෙනවා.
හොඳයි. අවුරුදු 3කට කටයුතු කරගන්න තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒකත් හොඳයි නම් තව අවුරුදු 3ක් දික් කරන්න පුළුවන්. ඊට වඩා දික් කරන්න බෑ. මෙහෙම සාධාරණ විදිහට මේ අධ්‍යක්ෂකවරයෙක් තෝරා ගැනීමට කටයුතු කිරීම ගැනත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ හින්දා මම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දැන් අපේ රටේ ගොඩක් දේවල් කරන්න තියෙනත් ඒ කර්මාන්තය තුළ අපේ වැලියු ඇඩඩ් තේ විකිරෙන්නේ 20%ක් වගේ තමයි අපනයනය කරන්නේ value added තේ. අනිත් නියම සාමාන්‍ය තේ ඒකවල විදිහට තමයි අපනයනය වෙන්නේ 80%ක්. නමුත් අපිට ලෝක වෙළඳ පොළත් එක්ක අපිට මේ value තේ වලට අද අගේ වැඩි කිරීම නැතුව අපනයනය කිරීම අද අමාරු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන හිතන්න තියෙනවා. ඒ හින්දා ගරු ඇමතුමා විශේෂම රජය ගත්තු මේ සුවිශේෂ පියවර ඉතිහාසගත වෙන පියවරක් ගත්තේ මේ තේ කර්මාන්තය නගා සිටවීම සඳහා අපිට විශේෂයෙන්ම අපනයනය ශක්තිමත් කිරීම සඳහා අපිට එන ඩොලර් ආදායම වැඩි කර ගැනීම සඳහා මේ තවත් පුද්ගලයෙක් ශේස්ත්‍රය පිළිබඳ දැනුම තියෙන පුද්ගලයෙක් මේ ගරු අමාත්‍යතුමාගේ අධීක්ෂණයට පත් කිරීම මම හිතනවා ඉතාමත්ම වැඩදායි වෙන. එහෙනම් අපිට ලොකු බලාපොරොත්තු අනාගතයේ තියන්න පුළුවන් කියලා විශ්වාසය තබමින් අද වැඩ බාරගත්තු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් වැඩ බාරගත්තු නවීන් දිසානායක මැතිතුමාටත් ඒ තේ කර්මාන්තයේ ශක්තිමත් කළා වගේ අපේ පක්ෂයත් ශක්තිමත් කරගැනීමට ඉදිරියට අරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරලා ඉන්න දෙනවා. බොහොම ස්තුතියි.
Honorable Charles Nirmalanathan, you have 20 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று இலங்கை தேயிலை சபைக்கு ஒர்க்கிங் டிரெக்டரை நியமிப்பதற்காக கௌரவ அமைச்சர் நவீன் திசாநாயக் அவர்களால் இந்த பாராளுமன்றத்தில் அனுமதியை எடுப்பதற்காக பிரேரணை முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த தேயிலை சபை இன்று இலங்கையில் ஒரு மிகப்பெரிய அந்நிய செலாவணியாக அமைகின்றது. அதே நேரத்தில் இலங்கையில் மிகப்பெரிய எண்ணிக்கையான தொழிலாளர்கள் தொழில் செய்கின்ற ஒரு தொழிலாகவும் இந்த தேயிலை தொழில் அமைகிறது. அந்த வகையில் அந்த வேர்க்கிங் டிரெக்டரை தாங்கள் தெரிவு செய்கின்ற போது தங்களுடைய உரையில் கூறியிருந்தீர்கள், தான் அரசியல் நோக்கம் அல்லாத அந்த துறையில் நிபுணத்துவம் பெற்ற ஒருவரை இந்த பதவிக்கு நியமிக்க இருப்பதாக. நான் அதற்கு தங்களுக்கு வாழ்த்துக்களை கூறுகின்றேன். ஏனென்று சொன்னால் ஒவ்வொரு அமைச்சர்களின் கீழும் பல நிறுவனங்கள் இருக்கிறது. அந்த நிறுவனங்களுக்கு தவிசாளரை அமைச்சர்கள் தெரிவு செய்கின்ற போது பல விடயங்களை அவர்கள் முன்னோக்கி பார்க்கிறார்கள். அது எப்படியென்றால், இந்த நாட்டில் அந்த நிறுவனத்தின் மூலம் இந்த நாட்டிற்கு பயன் தரக்கூடிய இந்த அந்த நிறுவனத்தை லாபத்தில் கொண்டு போகக்கூடிய ஒரு முறையான நிபுணத்தினம் பெற்றவர்களை பெரும்பாலான அமைச்சர்கள் நியமிப்பது குறைவாகத்தான் இருக்கின்றது. ஏனென்று சொன்னால், ஒரு தவிசாளரை நியமிக்கின்ற போது ஒரு அமைச்சர் பார்க்கின்றார், இந்த தவிசாளரை நான் நியமித்தால் அவர் மூலம் எனது கட்சிக்கு தேர்தல்கள் வருகின்ற போது எவ்வளவு வாக்குகளை பெற்றுக்கொள்ளலாம் என்று ஒரு சில அமைச்சர்கள் பார்க்கிறார்கள். அதேபோல பலர் தங்களுடைய உறவினர்களை அந்த தவிசாளர் பதவிக்கு நியமிக்கிறார்கள். குறிப்பாக அண்மையில் பாராளுமன்ற தேர்தலில் தோற்று போனவர்கள் கூட தங்களுடைய கட்சியில் தோற்று போனவர்களை தங்களுடைய அமைச்சின் கீழுள்ள நிறுவனத்தில் தவிசாளர்களாக தற்பொழுது இருக்கிறார்கள். நான் ஏன் இதை கூறுகின்றேன் என்றால், ஒரு இன்று முழு நாளும் ஒரு பாராளுமன்றத்தின் விவாதத்திற்கு உட்படுத்தப்பட்டு ஒரு ஒர்க்கிங் டிரெக்டரை தெரிவு செய்வதற்கு தாங்கள் அனுமதியை கேட்டிருக்கிறீர்கள். அதனுடைய முக்கியத்துவம் இந்த தேயிலை சபையை நன்கு வழிநடத்த வேண்டும். அதன் மூலம் அந்த உற்பத்தியாளர்களுக்கும் தொழிலாளர்களுக்கும் இந்த நாட்டிற்கும் ஒரு நன்மையை பெறக்கூடிய வகையில் ஒருதரை நீங்கள் நியமிப்பதாக கூறுகிறீர்கள். உண்மையில் அது நல்ல விடயம். ஆனால் பல அமைச்சர்கள் அந்த விடயங்களை உற்று நோக்குவது மிகவும் குறைவாகவே இருக்கிறது. ஆகவே எல்லா அமைச்சர்களும் இந்த விடயங்களை கருத்தில் கொள்ள வேண்டும். நான் ஏன் இதை கூறுகின்றேன் என்றால், தற்பொழுது ஒரு அண்மையில் மன்னார் மாவட்டத்தில் முசலி பிரதேச செயலக அபிவிருத்தி குழு கூட்டம் நடைபெற்றது. அந்த அபிவிருத்தி குழு கூட்டத்தில் அந்த பிரதேச செயலாளர் ஒரு அமைச்சருடைய ஆதரவாளர்களுக்கு ஒரு அரசியல் ரீதியாக உதவி செய்யவில்லை என்ற காரணத்தினால் அந்த பிரதேச செயலாளரை அந்த அமைச்சர் மிகவும் ஒரு கீழ்த்தரமாக ஒரு மக்கள் மத்தியில் பல மக்கள்கள் இருக்கின்ற மத்தியில் அந்த மன்னார் மாவட்டத்தில் இருக்கின்ற அனைத்து ஹெட் ஆஃப் த டிபார்ட்மெண்ட்டில் இருக்கின்ற அனைத்து அதிகாரிகளுக்கு முன்னிலையில் ஒரு தரக்குறைவாக அவரை அவமானப்படுத்தின சம்பவம் 21ஆம் தேதி கடந்த திங்கட்கிழமை நடைபெற்றது. நான் ஏன் இதை கூறுகின்றேன் என்றால், குறிப்பிட்ட சிலர் தங்களுடைய நிர்வாகத்தில் இருக்கின்ற அதிகாரிகள் தங்களுடைய அரசியலுக்காக செயல்படுத்துவதற்காக அவர்களை ஒரு பகடக்காயாக பயன்படுத்துவதற்கு பார்க்கிறார்கள். ஆனால் பல அதிகாரிகள் அதற்கு விருப்பமில்லாமல் தங்களுடைய நேர்மையான கடமையை செய்கின்ற போது அந்த அதிகாரிகள் பழிவாங்கப்படுகிறார்கள், இடமாற்றத்துக்கு கொண்டு செல்லப்படுகிறார்கள். இப்படியான சம்பவங்கள் இலங்கையில் நடைபெற்று கொண்டிருக்கின்ற போது எப்படி இந்த அமைச்சின் கீழுள்ள நிறுவனங்களில் இருக்கின்ற தவிசாளர்கள் எப்படி இந்த அந்த நிறுவனத்தை நேர்மையாக கொண்டு செல்லக்கூடிய ஒரு வகையில் அவர்கள் செயற்படுவார்கள் என்பது உண்மையில் கேள்விக்குறியாக இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, இந்த தேயிலை ஏற்றுமதி மூலம் கிடைக்கின்ற வருமானம் பல தொழிலாளர்களுடைய உழைப்பாக இருக்கிறது. அந்த தொழிலாளர்களுடைய பல நீண்ட நாள் குறைபாடுகள் இருக்கிறது. அந்த குறைபாடுகளில் மிக முக்கியமாக கல்வி, அவர்களுக்குரிய சம்பளம், அவர்களுக்குரிய சுகாதார வசதிகள், அவர்களுக்குரிய இடவசதிகள் மிகவும் ஒரு அந்த மக்கள் நீண்ட காலமாக கேட்டுக்கொண்டிருக்கின்ற கேள்வியாக இருக்கிறது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயத்தையும் தாங்கள் கருத்தில் கொள்ள வேண்டும். என்னென்று சொன்னால், அந்த மக்களுடைய உழைப்பின் மூலம் கிடைக்கப்பெறுகின்ற வரிப்பணத்தில், அந்நிய செலாவணி பணத்தில் நாங்கள் இந்த பாராளுமன்றத்தில் செலவழிக்கின்ற செலவுகளில் கூட அவர்களுடைய உழைப்பிருக்கின்றது. ஆகவே ஒவ்வொரு உழைக்கின்ற தொழிலாளர்களும் தங்களுடைய மனநிறைவோடு இந்த நாட்டில் வாழ வேண்டிய ஒரு கட்டாயம் அவர்களுக்கு நிச்சயம் இருக்க வேண்டும். அவர்கள் அந்த கல்வி, சுகாதாரம், அவர்களுடைய இடம், அவர்களுடைய சம்பள பிரச்சனை, அவர்கள் காணி வீடு தொடர்பான பிரச்சனைகளை எதிர்காலத்தில் ஒரே அடியாக இல்லாவிட்டாலும் படிப்படியாக அவர்களை தாங்கள் அவர்களுடைய வாழ்வாதாரத்தை, அவர்களுடைய வாழ்க்கை முறையை நீங்கள் முன்னேற்ற வேண்டிய ஒரு கடைப்பாட்டில் இருக்கிறீர்கள். எனக்கு முன்பு பேசிய பாராளுமன்ற உறுப்பினர் மைந்தானந்த அல்கமை அவர்கள் குறிப்பிட்டிருந்தார், வடக்கிற்கு மலையகத்திலிருந்து மக்கள் வந்திருக்கிறார்கள் என்று. அவர்கள் எங்களுடைய மக்கள், வடக்கிலோ கிழக்கிலோ இருக்கின்ற தமிழர்கள் அவர்கள். நாங்கள் தமிழர்களாகவே எல்லோரும் ஒன்றாகத்தான் நாங்கள் இருக்கின்றோம். நாங்கள் அவர்கள் அங்கிருந்து வந்தவர்கள், இங்கிருந்து வந்தவர்கள் என்று எந்த விதமான பாகுபாடும் நாங்கள் பார்ப்பதில்லை. நாங்கள் வடக்கிலும் இருக்கின்ற தமிழர்கள், கிழக்கில் இருக்கின்ற தமிழர்கள், மலையகத்தில் இருக்கின்ற தமிழர்கள், எல்லோருமே நாங்கள் தமிழர்களாகத்தான் இருக்கின்றோம். மொழிய நாங்கள் அவர்களை அவர் மைந்தானந்த அல்கமகே அவர்கள் கூறியது போல நாங்கள் அவர்களை எந்த விதமான வித்தியாசமும் கொண்டும் பார்ப்பதில்லை. ஏனென்று சொன்னால், கடந்த கால யுத்தத்தில் கூட அவர்கள் மிகப்பெரிய சாதனைகளை ஈட்டியிருக்கிறார்கள், யுத்தத்தில் கூட பங்கெடுத்திருக்கிறார்கள். அவர்கள் எந்த விதமான ஒரு வித்தியாசம் இல்லாமல் எங்களுடன் பயணித்து கொண்டிருக்கிறார்கள். தயவு செய்து அவர்களை எங்களிலிருந்து பிரிப்பதற்கு முயற்சிக்க வேண்டாம். ஏனென்று சொன்னால், அவர்களுடைய தற்பொழுது எனக்கு முன் பேசிய மைந்தானந்த அல்கமை அவர்களுடைய பேச்சென்பது வருகின்ற ஜனாதிபதி தேர்தலில் எப்படி தாங்கள் வெல்வது, மற்ற கட்சியை எப்படி நாங்கள் வீழ்த்துவதென்ற ஒரு நோக்கமாக இருக்கிறது ஒழிய, அவர்கள் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை, இந்த நாட்டினுடைய மக்களுடைய அடிப்படை தேவையை எப்படி அவர்கள் கொண்டு கடந்த காலத்தில் செலுத்தினார்கள், தற்பொழுது அதை எப்படி மற்ற ஆளுகின்ற கட்சிகள் மீது அல்லது மற்ற இலங்கையில் சிறிய எண்ணிக்கையில் இருக்கின்ற எண்ணிக்கையான மக்கள் மீது அந்த அதிகாரத்தை பயன்படுத்த நினைக்கிறார்கள் என்பதை அவர் புரிந்து கொள்ள வேண்டும். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த பணிப்பாளரனுடைய நியமனம் மிகவும் பயனுள்ளதாக அமைய வேண்டும். அதன் அடிப்படையில் தேயிலை தொழிலாளர்களுக்கும் உற்பத்தியாளர்களுக்கும் இந்த நாட்டிற்கும் ஒரு மிகப்பெரிய ஒரு நன்மையை பெறக்கூடிய வகையில் அந்த நியமனம் இருக்க வேண்டும் என்று கேட்டு அவர்கள் அந்த தொழிலாளர்களை நல்ல ஒரு வாழ்க்கை தரத்தை உயர்த்த வேண்டிய பொறுப்பும் உங்களுக்கு இருக்குன்னு கூறி அதே நேரத்தில் இந்த ஏனைய அமைச்சர்களும் இதே போன்று ஒவ்வொரு நிறுவனத்திற்கும் தவிசாளர்களை தெரிவு செய்கின்ற போது தங்களுடைய கட்சி சார்ந்தவர்கள் அல்லாமல் உறவினர்கள் அல்லாமல் அந்தந்த துறையில் நிபுணத்துவம் பெற்ற நீண்ட காலமாக அந்த நிறுவனத்தில் பணியாற்றிய உண்மையில் உழைக்கக்கூடிய இந்த நாட்டிற்காக உழைக்கக்கூடியவர்களை தெரிவு செய்ய வேண்டும் கேட்டு அதே நேரத்தில் அரசு அதிகாரிகளை அவர்களுடைய சட்டத்திட்டங்களை மதித்து அவர்களை சுயமாக வேலை செய்வதற்கு ஒரு சில அமைச்சர்கள் தடையாக இருக்கிறார்கள். தயவுசெய்து அவர்களை தொடர்ந்து இப்படியான நோக்கம் கொண்டு இருக்காமல் அரச அதிகாரிகளை அவர்களுடைய சட்டத்திட்டங்களுக்கு அமைவாக நேர்மையாக வேலை செய்ய அனுமதிக்குமாறும் கேட்டு விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி. கரு கனக ஹேரத் மந்திரித்துவா வினாடி தகத்தியம்
வினாடி தகத்துனா தீ
மகை தக்கா கித்துனா தகத்துனா
நே மகை தகத்துனா தீ கரு முலாசனருட மந்திரித்துமணி அது ශ්‍රී ලංකාතේ මණ්ඩලයේ සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව මා සතුටටපත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මෙම ශ්‍රේෂ්ත්‍රයේ තියෙන ගැටලු කිහිපයක් අපේ ගරු අමාත්‍යතුමාට දැනුවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම මේ තේ ශ්‍රේෂ්ත්‍රයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි අද නිෂ්පාදනයේ පහළ වැටීම. ඒකේ ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ පොහොර සහනාධාරය කප්පාදු කිරීම ඇතුළු ඒ සහනාධාරවල කප්පාදු කිරීම. ඉතින් අවුරුදු දෙකකට කලින් සතියකට මිලියන 8ක් කිලෝග්‍රෑම් මිලියන 8ක් තිබුණ තේ අද වෙනකොට සතියකට කිලෝග්‍රෑම් මම හිතන්නේ මිලියන 4කට 5කට භාගයකට වගේ ඒක අඩු වෙලා තියෙනවා. මේ නිසා තමයි අද මම හිතන්නේ එක කාරණයක් තේ මිල ඉහළ යන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් අපේ ගරු අමාත්‍යතුමා කිව්වා තේ මිල ඉහළ ගියා කියලා. ඉතින් ඒ පිළිබඳව අපි එක පැත්තකින් සතුටුරපත් වෙනවා අපේ කුඩා තේවතු හිමියන්ට වැඩි මිලක් ලැබෙන එක ගැන. නමුත් අනිත් පැත්තෙන් දීර්ඝ කාලීනව බලද්දී අපි මේ තේ වගාව අර රබර් වගාව වගේම විනාශ වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම අපේ ප්‍රදේශ වෙනුවෙන් කියන්නේ.
මිලියන 340යි දැන් මිලියන 307කට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම කඩාවැටීමක් මට නම් පේන්නේ නැහැ ඔබතුමාට පේනවා
නේද? පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂයේ 2016ට වඩා ඔබතුමා කියනවා ඇත්ත 2017. නමුත් සංසන්දනය කරද්දී 2015 සහ 14 13 වගේ සංසන්දනය කරද්දී භාගයකට වගේ අඩු වෙලා තියෙනවා. ඒක තමයි. කෙසේ වෙතත් මේ පොහොර සහනාධාරයේ ලබා දීමේ සීමා කිරීම එමත් නැත්නම් අඩු කිරීම තමයි මේකට හේතු හැටියට මා දකින්නේ. ඉතින් 1300ට ලබා දෙනවා කියපු ඒ සහනයත් අද ලබා දෙන්නේ නැහැ. තව වෙනකන් ලැබිලා නැහැ. එතකොට අර T750 කියන පොහොර අද වෙනකොට 2050කට තමයි ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රයේ නිෂ්පාදන අඩුවෙන් තව හේතුවක් තමයි මේ පොහොර ප්‍රමිතියකට අනුව ලබා පොහොර අපේ තේවතු හිමියා ප්‍රමිතියකට අනුව මේ පොහොර තේ ගසට දාන්නේ නැති නිසා තමයි තවත් හේතුවක් වෙන්නේ. ඉතින් ඒකට මූලිකම කාරණේ ඔබතුමත් කියපු ආකාරයට අර ග්ලයිෆොස්ෆේට් මේ තහනම් කරයින් පස්සේ නොයෙකුත් දේවල් මේ පොහොරවලට එමත් නැත්නම් බල් නාශකවලට දාන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලද්දී අද වෙනකොට අජිනාමොටෝ වැනි දේවලුත් පාවිච්චි කරන්න මේගොල්ලන් පෙළඹිලා තියෙනවා. ඉතින් අක්කර 1000කින් අද කිලෝග්‍රෑම් අක්කරයකින් කිලෝග්‍රෑම් 1000ක් ලබා ගත්ත එක අද 500ට වගේ අඩු වෙලා තියෙනවා. ඒක කුඩා තේවතු හිමියන් කියන කාරණයක්. ඒ වගේම තමයි නැවත වගාව සඳහා අර ලබා දෙනවා කියපු සහනය තාම ලැබිලා නැහැ. ඔව් T200 කියන පොහොරයට මම හිතන්නේ රුපියල් 1500 කද ලබා දෙනවා කිව්වා. ඒකත් ලැබිලා නැහැ. ඉතින් ඒකත් තවත් කාරණයක්. ඉතින් මේ නැවත වගාවේදී අද අර සහනාධාර අපි මහිතන්නේ පසුගිය රජය මගින් රුපියල් 15000 තිබ්බ එක රුපියල් 50000 දක්වා වැඩි කරලා දිරිගන්වන්න නැවත වගා කිරීම සඳහා මුදලක් සහනාධාරයක් ලබා දුන්නා. නමුත් අද වෙනකොට ඒකත් ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පසු හා ජල සංරක්ෂණය සඳහා රුපියල් 5000ක් වැනි සහනයන් ලබා දුන්නා. ඒ කිසි දෙයක් ලබා දෙන්නේ නැහැ. ඊළඟට තේ සමිතිවලට ලබා දුන්නා දළු කඩන යන්ත්‍ර, තේ කපන යන්ත්‍ර මෙවැනි ආකාරයේ සමිතිවලටත් ලොකු ශක්තියක් සහයෝගයක් පසුගිය රජය මගින් ලබා දුන්නා. මේ සියල්ලක්ම නැවතිලා තියෙන නිසා තමයි අද තේ නිෂ්පාදනයේ සම්කිරි දුරකට අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම කුඩා තේවතු හිමියන්ගේ ඊළඟ ඉල්ලීම තමයි මේගොල්ලන්ට ඇත්තරම අද වෙනකොට එදාට වඩා පසුගිය වර්ෂයේ එමත් නැත්නම් ඉරිසල වර්ෂයට වඩා වැඩි මිලක් ලැබෙනවා. රුපියල් 92ක් පමණ ලැබෙනවා. නමුත් ඒ රුපියල් 92 ලැබුණාම ඒකෙන් තේ කඩන තේ කම්කරුවාට රුපියල් 30ක් 35ක් වැනි ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. ඊළඟට 104ක් කර්මාන්ත ශාලාවෙන් අයින් කරනවා. එතකොට කුඩා තේවතු හිමියන්ට ඒක ඒ කර්මාන්තය ගෙන යාම සඳහා දරා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඊළඟට වල් නාශක තහනම නිසා අද මාස 3කට සැරයක් විතර අක්කරයක් සුද්ධ කරන්න ඕනේ. ඒ අක්කරයක් සුද්ධ කරන්න රුපියල් 20000ක් වැනි මුදලක් යනවා. ඉතින් මේකත් ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද තේ නිෂ්පාදන අපනයන ඒ සමාගම් දිහා බැලුවාම අද සමාගම් 220ක් පමණ අපේ රටේ තියෙනවා. එතකොට ඔබතුමාත් කතා කරා මිශ්‍ර තේ ගැන, අර බ්ලෙන්ඩ් කරන තේ ගැන. ඉතින් අපිට අද ලෝකයේ අනෙකුත් රටවල් සමග විශේෂයෙන්ම ඩුබායි වැනි රටවල්වල අපේ රටෙන් තේ අරගෙන ඒ මිශ්‍ර කරලා ඒ තුලින් අද ලෝකයේ තියෙන විශේෂයෙන්ම රුසියාව වැනි වෙළඳපළ අද ඒගොල්ලන් අල්ලගෙන තියෙනවා. අපි රුසියාවට පසුගිය කාලේ වැඩිම තේ ප්‍රමාණයක් යැව්වේ. නමුත් අද වෙනකොට ඒක ඩුබායි වල තියෙන ජාත්‍යන්තර සමාගම් මගින් ඒ වෙළඳපොළ අල්ලගෙන තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ඔබතුමා කියපු ආකාරයට අර පියෝ සිලෝන් ටී කිව්වහම ඒ ලාංඡනයේ සිංහයා ලාංඡනයේට ඒක ලෝකේ හැමතැනම පිළිගැනීමක් තියෙනවා. ඔබතුමා කිව්වා ඒක පිළිගැනීමක් තියෙනවා කියලා. ඒ වගේම අපි බලන්න ඕනේ අඩුම තරමේ 70%ක් අර පියෝ සිලෝන් ටී එමත් නැත්නම් අපේ ලාංඡනයේ යටතේ ගන්නවා වගේම අර බ්ලෙන්ඩඩ් එමත් නැත්නම් මිශ්‍ර තේ මේ අනිත් ලෝකේ තියෙන අනිත් තේ වෙළඳ පොළත් සමග තරංගයට යන්න නම් අපි ඒ සඳහා ඒ සඳහාත් කටයුතු කළ යුතුයි. ඉතින් ඒ පිළිබඳවත් කටයුතු කරන්න විශේෂයෙන්ම අපේ අනන්‍යතාවය රැකගන්න වගේම අපි මේ බ්ලෙන්ඩඩ් ටී නිෂ්පාදනය කිරීමත් වැදගත් වෙනවා. මේක මම හිතන්නේ මම යෝජනා කරනවා විශේෂයෙන්ම අපි ඒ පසුගිය ආණ්ඩුව කාලෙත් යෝජනා කරා. අර හම්බන්තොට වරාය හැදුවාම හම්බන්තොට වරායේ කර්මාන්ත ශාලාව හැදුවාම අර බොන්ඩඩ් වෙයාහවුස් ඒ හම්බන්තොට හදලා හම්බන්තොට ඒ කර්මාන්ත ශාලාවල් හදලා ඒ තුලින් ඒ බ්ලෙන්ඩඩ් ටී මුළු ලෝකෙටම යවන්න කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට අපි ජපානය ගැන කතා කරාපුවාම අපේ රටට වැඩිම ලාභයක් ලබා ගන්නේ ජපානයේ. ලාභයක් ලබා ගන්නේ ජපාන වෙළඳපොළෙන්. නමුත් අද වෙනකොට ඒකේ මේ පසුගිය වසර කීපය තුළදී ග්ලයිෆොස්ෆේට් පොහොර නැවතු ග්ලයිෆොස්ෆේට් වල් නාශක නැවතුව නිසා ඒ තුලින් නොයෙකුත් ආකාරයේ වෙනත් කෙමිකල්ස් වෙනත් රසායනික ද්‍රව්‍ය රසායනික පොහොර යොදවලා ඒ තුලින් අද ජපාන වෙළඳපොළට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඔබතුමාත් ඒ පිළිබඳව කිව්වා. ඉතින් ඒ වගේම මේ ප්‍රතික්ෂේප කරනවා මේ ජපානයට යන වෙළඳපොළේ බොහෝ දුරට කන්ටේනර් 1 කිලෝ 20000ක් පමණ තියෙනවා. එක කන්ටේනරයක් $100,000 $120,000ක් පමණ වටිනාකමක් තියෙන කන්ටේනරයක් ඒ පැත්තේ ඉඳලා ආයෙ ආපසු එවනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ තේ මණ්ඩලයෙන් මේ පිළිබඳවත් යම්කිසි සහනයක් අපේ තේ සමාගම් වලට ලබා දෙන්න කටයුතු කරොත් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි අද නැගී එන අපේ මහිතන්නේ තේ වෙළඳපොළ තමයි චීනය. මේ චීනය ඔබතුමාගේ කතාවේදී කිව්වා පසුගිය දිනවලදී චීනය සංචාරය කරා කියලා. මම අහන්න කැමති විශේෂයෙන් මේ සංචාරයේදී අපිට
මේ බදු අය කරන ප්‍රමාණය මහිතන් 30ක් පමණ වෙනවා. ඒ පිළිබඳව ඔබතුමා සාකච්ඡා කරලා ඒ පිළිබඳව ඔබතුමා කතා කරලා ඒ බදු ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරාද? ඒ වගේම ගරු අමතුමා තව එක කාරණයක් තමයි මේ තේ ටික අරන් ගියා මේ මේකටම ඊට පස්සේ උත්තර දෙන්න. 7.5යි. හරි ඊළඟට ඊළඟ කාරණේ තමයි ඒ තේ ටික ගිහිල්ලා ඒ නැවෙන් ගිහිලා බෑවට පස්සේ දින 45ක් පමණ යනවා කියලා කියනවා මේ මේක සමාගම්වල ඒ සමාගම් වලින් තමයි මට මේ දැනුවත් කරේ දින 45ක් වැනි විශාල කාලයක් එතන ඒක නැවතිලා තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ගේ මුදල් ටික LC ඇරලා යවන මුදල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ තේ ටික සමාගම ඒ චීනේ සමාගම් වලට ලැබුණාම. ඉතින් ඒ පිළිබඳවත් ඔබතුමා මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් මම මේ මේ ටික තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අද මේ සංශෝධනය මගින් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක්. මේක කර්මාන්ත සංවර්ධන ප්‍රවන්දනය කිරීමට සභාපතිවරයාට සහය දීම, ඊළඟට කල්මනාකරණයේදී ක්‍රියාකාරී ක්‍රියාවලදී සභාපතිවරයාට සහය දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම තුලින්. ඉතින් ඔබතුමා කියනවා මේ පත් කරන්න බලාපොරොත්තු වෙන නිලධාරියා ඔබතුමා කියන ආකාරයට විශාල තේ පිළිබඳව දැනුමක් තියෙන ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ වැඩ කරපු කෙනෙක් කියලා තමයි කියන්නේ. නමුත් ඔබතුමා අද අමාත්‍යවරයා වෙලා ඉන්න පුළුවන්. ඉදිරි අනාගතයේදී වෙන අමාත්‍යවරයෙක් ආවහම ඒකට දේශපාලන පත්වීමක් කරොත් එහෙම එතකොට මේ තේ මණ්ඩලයට මොකද්ද වෙන්නේ? මොකද අද වෙනකොට අද මේ තේ මණ්ඩලේ විශාල ගැටලු වගේක් තියෙනවා. ඒ තේ මණ්ඩලේ ගැටලු තමයි ඩුබායි වල අද නිලධාරියෙක් නැහැ. ඊළඟට චීනේත් මම හිතන්නේ නිලධාරියාව නැවත කැඳවලා තියෙනවා. ඊළඟට ජපාන කාර්යාලයේ වසාදමා තියෙනවා. ඊළඟට රුසියාවේ දැනට නිලධාරියෙක් ඉන්නවා. ඉතින් මේ නිලධාරීන්ව මම හිතන්නේ ජව සම්පන්න අර යම්කිසි විදිහක මේ තේ වලට ගැටලුවක් ඇති වුණාම ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම තේ අපේ රටේ තේ ලෝකේ හැම තැනටම ගෙනියන්න පුළුවන්. ඒක කල්පනාකරණය කළා ඒක මාකටිං කරන්න පුළුවන්. යම්කිසි නිලධාරීන් පත් කරගන්න එක මම හිතන්නේ වැදගත් වෙලා තියෙනවා. ඒක නිසා අද තේ මණ්ඩලයේ ඒ වගේ නිලධාරී ඉන්නවා. අර ජේෂ්ඨම නිලධාරී නැති වුණත් යට ඉන්න නිලධාරීන්ට ඒ අවස්ථාව ලබා දීලා ඒ නිලධාරීන්ව මම හිතන්නේ වෙනත් රටවල් වලට ඩුබායි වලට රුසියාවට ජපානයට චීනයට යවුවහම ඔබතුමාට මම හිතන්නේ මීට වඩා වැඩි අපේ නිෂ්පාදන ඒ රටවල් වලට ගෙනියන්න හැකියාවක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අද මේ අවස්ථාවේදී ඔබතුමාට ඉසුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවලදී අපේ ප්‍රදේශයේ අර කටුපොල් වගාව පිළිබඳව ඒ සාකච්ඡාවට පැමිණලා ඒ සඳහා ඔබතුමා විසඳුම් ලබා දෙන්න කටයුතු කරා. ඉතින් මේ මාසයක් වැනි කාලයක් කටුපොල් වගාව නවත්තලා තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කේ. ඒ නවත්තලා තිබුණත් අර එදා සාකච්ඡාවේදී ඔබතුමාට ඒ පරිසර වාර්තාව ලබා දුන්න ඒ නිලධාරියාව අයින් කරලා තියෙනවා එදා ඇවිල්ලා ඒ ඔබතුමාට ඒ ලබා දුන්න දත්ත නිසා. ඒ පිළිබඳවත් සොයා බලා කටයුතු කරන්න. මොකද මේක මාසයක් පමණයි ඔබතුමා නවත්තලා තියෙන්නේ. ඊළඟට නැවතත් මේගොල්ලන් ආරම්භ කරනවා. ඉතින් අද වෙනකොට අපේ ප්‍රදේශවල නාය යනවා, නාය යන අවධානම් තියෙනවා. ඉතින් මේ ඔක්කොටම එක හේතුවක් තමයි මේ කටුපොල් වගාව. ඒ කියන්නේ කටුපොල් වගා කරන්නේ නැමෙයි මෙතන රබර් වගාව, විශේෂයෙන්ම රබර් වගාව තියෙන ඒවා කපලා දාලා ඒගොල්ලන් නැවත වගා කරන්නේ නැතුව කටුපොල් වගා කරන්න බලාපොරොත්තුෙන් ඒව ඔක්කොම නවත්තගෙන ඉන්නවා. ඒකෙන් තමයි මේ අපේ ජලමූල ආශ්‍රය නැති වෙනවා වගේම අනිත් පැත්තෙන් නායෑමට ලක් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාට අපි සුබපතන. ඔබතුමාට පක්ෂයේ තනතුරක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ඔබතුමා මේ පක්ෂයේ නායකත්වයට එනකොට මේ අමාත්‍යාංශය විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය හොඳට කරගෙන ගිහිල්ලා මේ අමාත්‍යාංශයේ රබර් සහ තේ විශේෂයෙන්ම අපේ රටේ තුරන් වෙලා යන එකක් නෙමෙයි මේ කර්මාන්තය දිනු කරන්න පුළුවන් නායකයෙක් බවට පත් වෙන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව ඇතුව ඔබතුමාට සුබපතනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වතුකරේ ජනතාව වෙනුවෙන් ඔබතුමාට ඒ කරන්න පුළුවන් ඒ සහයෝගයත් ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. මොකද පසුගිය දවස්වල භූමි තෙල් මිල වැඩි වුණාට පස්සේ ඊට පස්සේ ඒක වැඩියෙන්ම බලපාන්නේ වතුකරේ ඉන්න ජනතාව, විදුලිය නැති ජනතාවට. ඒ
ගරු ඇමතුමා අපිට විනාඩියක් තියෙනවා. ගරු ඇමතුමා
අවසන් කරනවා. අවසන් කරනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව
නවින් දිසානායක ඇමතුමා,
ගරු සභාපතිතුමා මේ දිවාහාරයට නවත්වන්නේ නැතුව
දිගටම මේ මෙම දිවාහරයට නවත්තන්න නැතුව මේ කෙලින්ම මේ විවාදය ගෙන යන්න කියලා මම යෝජනා කරනවා.
මං අවසන් කරන්න ඉස්සෙල්ලා අපේ ගරු මහින්දානන්ද
යෝජනාවට එකකද
කියපු ආක
හරි ගරු කනගේරත්
විනාඩියෙන් අවසන් කරනවා. ඉතින් මිනිසා විශේෂයෙන්ම මේ වතුකරේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙල මෙතුමත් කියපු ආකාරයට ඒක ඉතාමත් වැදගත්. ඒක විශේෂයෙන්ම නුවරඑළියට සහ ඒ මධ්‍යම ප්‍රදේශයට ලබා දෙන නිවාස ප්‍රමාණයවත් අපේ දිස්ත්‍රික්කයට ලබා දෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබතුමා හොයලා බලන්න. ඒ හොයලා බලලා ඒ වතුකරේ ජනතාවට තියෙන ඒ කරුණු කාරණා පිළිබඳව හොයලා බලන්න කියලා තියෙනවා. විශේෂයෙන්ම තව එක කාරණයක් මතක් කරනවා. අපේ සමෘද්ධිය ලැබිය යුතු කණ්ඩායමක් වතුකර ජනතාව අතර ඉන්නවා. ඒගොල්ලන්ට ලැබිලා නැහැ. ඉතින් අපි මේ රජයෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ සමෘද්ධිය කපා හරින්න නැමෙයි. තව අඩුම ගානේ අද තියෙන තත්ත්වය අනුව අද තියෙන දරිද්‍රතාවය අද තියෙන මේ බඩු මිල නිසා සමෘද්ධිය අඩුම තරමේ ලක්ෂ පහක් දක්වාවත් වැඩි කරලා සමෘද්ධි වැඩියෙන් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.